සුපරදු පරිදිනදි අපි සූදානම් කොඩා පිටිය තතු විත්ති විමසා බලන්නට මේ වන විට ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මකයි ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් ඒ ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින ක්‍රිකට් තරගයක් මේ දෙවන සිව්දින ක්‍රිකට් තරගය මේ අද දිනේදී නිමාවට පත්වීමට නියමිතයි. අපි මේ පිළිබඳව තොරතුරු අද්දිනේ ක්‍රීඩා විශේෂඥයන් පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම්. සුපුරුදු පරිදි අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති මේ තරගයේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ස්ථාවරය පිළිබඳව තොරතුරු.
අයිබුවන් සංජය, මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිටින්න වූ ස්ථාවරය එතරම්ම සුබදායක ස්ථාවරයක් නොවන බව කියන්නට ඕනේ. තරගයේ තුන්වන දිනේ නිමාවට පත්වන විට හඹා යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 481 ඉලක්කයක්, නමුත් කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 445ක් ලබා ගත යුතුව තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා. ඒ කියන්නේ දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 2ක් පිට වැටි ලකුණු 36ක් ලබා සිටියා. අවිෂ්ක ප්‍රනාන්දු නොදැවි ලකුණු 18ක් සහ රොෂෙන් සිල්වා නොදැවි ලකුණු 11ක් ලබා ගනිමින් කොදෙව් ප්‍රථම ඉනිම මෙම තරගයේදී කඩුලු 9කට ලකුණු 509ක් වැනි දෙවැන්ත ඉලක්කයක් කරා රැගෙන යාමට පිතිකරුවන් සමත් වුණා. මෙන්න මේ ඉනිම තමයි ශ්‍රී ලංකා පිල තරගයේ පිටුපසට ඇද දැමීමට තරම් සමත් වුණේ. ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 245කට සීමා වුණා. නායක දිමුත් කරුණාරත්න නැවතත් ක්‍රියාත්මක වෙමින් ලකුණු 68ක් ලබා ගත්තා. නිරෝෂන් දික්වැල ලකුණු 88යි. කෙසේ වෙතත් කොදෙව් දෙවන ඉනිමත් සාර්ථකව ගොඩනගන්නට ඔවුන් සමත් වුණා. කඩුලු 3කට ලකුණු 216ක් ලබා සිටියේදී ඔවුන් ශ්‍රී ලංකාවට ලකුණු 481ක ජයග්‍රහ ඉලක්කයක් ලබා දුන්නා, අභියෝගාත්මක ඉලක්කයක් ලබා දුන්නා. හැකිනම් තරගේ ජය ගන්න, නැතිනම් තරගේ බේරා ගන්න කියලා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට මේ අභියෝගෙ ඉමි වී තිබෙන්නේ. අද දිනේදී තරගේ බේරා ගැනීමට නම් දිනේ අවසන් වන තුරු කඩුලු 8කින් පිටියේ රැඳී සිටිය යුතුයි. නමුත් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පළමු තරගයේදී සමත් වුණා කොදෙව් ඒ කණ්ඩායම පරාජයට පත් කරමින් සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්නට මේ වන විට 1.0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා. මෙන්න මේ තත්ත්වය රැකගන්නට නම් සංජය ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම අවසන් දිනේ වන අද දිනේදී කඩුලු 8ක් සමගින් පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තම ඉනිම රැකගත යුතුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් නව ගිවිසුම් වලට එළඹීම සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ තොරතුරු වාර්තා වුණා. මේ ගිවිසුම් අත්සන් කරන, එහෙමත් නැත්නම් මේ ගිවිසුම සඳහා ඉදිරිපත් කර තිබෙන නව කොන්දේසි පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරය අපිට දැනගන්නට ලැබුණා. රංගන, අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳව තොරතුරු.
ඔව් සංජය, මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්තුණා සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී දැනුවත් කෙරුණු ආකාරයට ශ්‍රී ලංකේ ක්‍රීඩකින් 70 දෙනෙකු මේ නව ගිවිසුම සඳහා ඇතුළත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් මෙන්ම අන්තර් සමාජ මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වන බවයි තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා තමන් ඉදිරි වසරක කාලය තුළ සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවත් තිලංග සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියා. ඒ අනුව එළඹෙන නොවැම්බර් මාස පළමුවෙනිදා සිට 2017 වසරේ අප්‍රේල් මාස 30 වනදා දක්වා කාලය තුළදී තමයි මේ ශ්‍රී ලංකේය ක්‍රීඩකයින් 70 දෙනා මේ නව ක්‍රීඩක ගිවිසුමට නැතිනම් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමට නියමිත වන්නේ. මෙය මීට පෙර පැවති ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට වඩා තරමක වෙනස් කොන්ත්‍රාත්තුවක් බව කියන්නට ඕනේ සංජය. මීට අනුව තරඟවල දක්වන දක්ෂතා නැතිනම් තරඟ ජයග්‍රහණය කිරීම අනුව ක්‍රීඩකින්ට හිමිවන මුදල් ප්‍රමාණය වැඩිවීමේ නවතම ක්‍රමවේදයකට අනුව තමයි මේ කොන්ත්‍රාත්තුව සකස් කර තිබෙන්නේ. ඇතැම් විවේචන එල්ලවනවා මේ සම්බන්ධයෙන්. නමුත් තිලංග සුමතිපාල මහතා පවසන්නේ මේ මගින් ක්‍රීඩකින්ගේ සහ කණ්ඩායමේ තරඟ ජයග්‍රහණය කිරීමේ මානසිකත්වය ඉහළ දැමීමේ හැකියාවක් තිබෙන බවයි. මේ ක්‍රමවේදය රටවල් කිහිපයකම මේ වන විටත් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් බවත් කියන්නට ඕනේ සංජය.
එවගේම රංගන දැන් දේශීය වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉදිරිපත් කර ඇති එහෙමත් නැත්නම් යෝජනා කර ඇති මේ නව ගිවිසුම පිළිබඳව තිලංග සුමතිපාල මහතා දක්වා අදහස් වෙත අපි අවධානය යොමු කරමු. ඉන් අනතුරුව මේ කාරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා දයසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළ කරුණු කාරණා වෙත අපි ඔබ සමගින් කතා බහ කරන්නට සූදානම්.
ක්‍රිකට් වල අපේ ප්‍රධානම අවශ්‍යතාවය තමයි අපි හොඳම කණ්ඩායම් ක්‍රීඩා කරන අවස්ථාව තමයි දේශීය වශයෙන් දෙසැම්බර් ඉඳලා මාර්තු වෙනකම්. ඉතින් අපි නිසා නොවැම්බර් පළවෙනි ඉඳන් අප්‍රේල් මාස 31 ඉඳලා කියන මාස 6ට එයට ගලන්ට ජාතික ක්‍රීඩකයින් හැටියට අපි එයට ගිවිසුමකට යනවා. ගිවිසුමකට ගිහිල්ලා එයට ගිවිමක් කරන්න තීන්දුව කරා. ඒ නිසා වුරුදු 30ට වැඩි එක දවසක් කොහොම ලංකාව නියෝජනය කරපු නියෝජිත ක්‍රීඩකයින්ට අපි විශේෂ ගිවිමක් කරනවා. ඒ වගේම අවුරුදු 23යි 29 අතර ක්‍රීඩකයින් හඳුනාගෙන එයාගේ ගිය අවුරුද්දේ තරඟාවලට පිවිසිච්ච විදිය ලකුණු බලලා එයාව උද්‍යෝගමත් කරන්න කොන්ත්‍රාත්තුවක් ලබා දෙනවා. ඊළඟ අවුරුදු 20යි 23යි කියන තරුණ ක්‍රීඩකයින්ගේ අනාගත බලාපොරොත්තුවක් ඇති. යෞවනයන් සඳහා වෙනමම කණ්ඩායමකට අපි කොන්ත්‍රාත්තුවක් දෙනවා. එයා ජාතික කොන්ත්‍රාත්තුවක් ජාත්‍යන්තර නෙවෙයි.
ක්‍රීඩකයින් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර ඇති මේ නව ගිවිසුම් ක්‍රමවේදය පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාත් මාධ්‍ය වෙත අදහස් දක්වන ආකාරය අපි දුටුවා. රංගන, අපි දැනගන්නට කැමති ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳ තොරතුරු.
ඔව් සංජය, විශේෂයෙන්ම කියන්නට ඕනේ ක්‍රීඩා අමාත්‍යවරයා මේ තිලංග සුමතිපාල මහතා ගෙන ඒමට බලාපොරොත්තු වන නව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිළිබඳව තමාගේ සතුට පළ කර තිබෙනවා. ඔහුත් සඳහන් කරන්නේ ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා අනුව නැතිනම් තරඟ සහ තරඟාවලී ජයග්‍රහණය කිරීම අනුව වැඩි මුදල් ප්‍රමාණයක් හිමිවීමේ මේ නව ක්‍රමවේදයට තමන් කැමැත්තක් දක්වන බවයි. ඒ අනුව BBC සිංහල සේවයේ සමග අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙන්න මේ නවතම ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුම පිළිබඳව මේ ආකාරයෙන් අදහස් දක්වා සිටියා.
එක ක්‍රීඩකයෙක් ඉන්නවා, මම මේ නම කියන්නේ සූදානම් නැහැ. ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම මිලියන 57ක්. එතකොට ඔහු ගහලා තියෙන රන්ස් ගන්න එක බෙදලා බලපුවාම ඔහුගේ එක රන් එකකට අපි රුපියල් 56000ක් ගෙවනවා. තව ක්‍රීඩකයෙක් ඉන්නවා, ඔහුට මිලියන 73ක් ගෙවලා තියෙනවා. ඔහුගේ එක රන් එකකට දීලා දෙනවා රුපියල් 26000ක්. එතකොට සමහර කට්ටිය පොඩි ගණන් වලට ගහපු කට්ටිය තැතිනේ. ඉතින් ඒක නිසා මේක සාධාරණයක් තියෙන්න ඕනේ. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කරලා තියෙනවා යම් ක්‍රමවේදයක්. ඒක අසාධාරණයක් තියෙනවා, ඒකත් අපිට බලන්න පුළුවන්. ඔවුන් යෝජනා කරලා තියෙන්නේ දිනුවොත් දැන් රුපියල් 105ක් දෙනවා නම් සාමාන්‍ය තරඟ ඉදිරිපත් වුණාම තරඟ දිනුවොත් හැම කෙනාටම රුපියල් 110 ගානේ දෙනවා. ඉතින් ඇත්තටම මේක පර්ෆෝමන්ස් බේසිස් වෙන්න ඕනේ. නැත්තම් කවුරු හරි ක්‍රීඩකේ ටීම් එකේ ඉන්නවා, ඔහු වෙනවා, බිඳු පහකට අවුට්ලා යනවා, සීරීස් එකෙත් අවුට් නැහැ, ඊළඟ සීරීස් එකත් ගහනවා, ටෙස්ට් කරනවා, ඔහේ ඉන්නවා, 25ක් විතර ගහනවා, ඉන්නවා. ඉතින් හැමදාම 75 million 50 million අරගන්නවා. ඉතින් එතකොට මිනිස්සු හරියට මේක දන්නවනම් ගල් ගහනවා මේ අවුට්ලා එලියට එනකොට.
ඒ වගේම කියන්නට ඕනේ සංජය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත සංශෝධනය කර ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සඳහා මේ දිනවල සංශෝධන කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා. මේ පිළිබඳවත් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දාපත් සමගින් අදහස් දක්වා සිටියා. එදී කියන්නට ඕනේ මෙහි නවතම ක්‍රීඩා පනතට අනුව අපට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට දේශපාලකයන්ට නැතිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට කිසිදු ක්‍රීඩා සංගමයක නිලතලයක් දැරීමට නොහැකි වන බව තමයි මේ නවතම ක්‍රීඩා පනතේ දැක්වෙන්නේ. මෙය ඍජුවම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට බලපානවා. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ මේ නවතම පනතේ දැක්වෙන මේ කාරණාව සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඒ අනුව තිලංග සුමතිපාල මහතාට නම් මේ මගින් තර්ජනයක් එල්ල නොවනු ඇති බව තමයි වාර්තා වන්නේ. තවත් කාරණාවක් තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට ක්‍රීඩා සංගම්වල නිලතල දැරීමට නොහැකි වන ආකාරයේ කාරණාවකුත් මේ පනතට ඇතුළත් වන බව අපට දක්නට ලැබෙනවා. ඒ අනුව එය නම් ඍජුවම ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාට බලපාන බවයි වාර්තා වන්නේ. මෙය නම් සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් නොවන බවත් වාර්තා වෙනවා. අපි බලමු නවතම ක්‍රීඩා පනත සංශෝධනය වූ පසු ඉදිරියේදී අපට ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට හැකියාව තිබෙනවා. සංජය.
හොඳ රංගන දැන් අපි සූදානම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිහිනුම් ක්‍රීඩාව දෙසට අවධානය යොමු කරන්නට දකුණු ආසියානු පිහිනුම් ශූරතාවය ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත බව අපිට වාර්තා වෙනවා දැනගන්නට කැමැති මේ පිළිබඳව තොරතුරු.
ඇත්තම සංජය මේ දකුණු ආසියානු පිහිනුම් තරඟාවලියත් ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වන්නේ. මේ සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විසින්. ඔවුන් බලාපොරොත්තු වෙනවා මෙතෙන් සිට සෑම වසර දෙකකටම වරක් මේ තරඟාවලිය සංවිධානය කරන්නටත් ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව වෙන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් මේ තරඟාවලිය සඳහා තමන්ගේ සහභාගිත්වය ස්ථිර කර තිබෙන බවයි ඔවුන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ. ඒ අනුව ඔක්තෝබර් මාසයේ 18 වනදා සිට 23 වනදා දක්වා සුගතදාස පිහිනුම් සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් තමයි මේ තරඟාවලිය පැවැත්වීමට නියමිත වන්නේ. පිහිනුම්, ඒ වගේම දිය කිමිදුම් සහ වෝටර් පොලෝ යන ක්‍රීඩා තමයි මෙන්න මේ තරඟාවලියට ඇතුළත් වන්නේ. අපට දැනගන්නට ලැබෙන ආකාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස් කාණ්ඩ 90 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකු පමණ මේ සඳහා සහභාගි වීමටත් නියමිතව තිබෙනවා. අපි බලාපොරොත්තු වෙමු මෙම තරඟාවලියේ තොරතුරුත් ඉදිරියේදී ගෙන එන්නට. සංජය,
එවගේම අවසන් වශයෙන් අද්දිනේ ක්‍රීඩා විශේෂංගෙන් අපි මතක් කර දෙන්නට සූදානම් ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය පසුගියදා නිමාවට පත් වුණා. මෙම තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී. එම තරඟයෙනුත් ලකුණු 31ක ජයග්‍රහණයක් හිමි කරගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. මෙම තරඟාවලිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැත්තෙන් නම් එතරම් හොඳ තරඟාවලියක් බවට පත්ුණේ නැහැ. පහට බිඳුවක් ලෙස තරඟාවලියේ පරාජය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වුණා. දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති අවසන් එක්දින තරඟයේදී පසුගිය 12 වෙනිදා පැවති පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේදී පළමුවෙන්ම පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම. එහිදී ඔවුන් ලකුණු 327ක් වාර්තා කරන්නට සමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 48කුත් පන්දු දෙකකදී සියලුම ක්‍රීඩකින් දැවි වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 296ක් පමණයි. මෙහිදී විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් ලකුණු 173ක් වාර්තා කළා පන්දු 136කට මුණදී 4 පහර 24ක් සමගින්. නමුත් ඔහුට හැකියාව ලැබුණේ නැහැ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට. අනෙකුත් පිතිකරුවන් ඔහුට සහයෝගයක් ලබා දුන්නේ නැති නිසාවෙන්. කෙසේ නමුත් මේ තරඟාවලිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉතාමත් කනගාටුදායක තරඟාවලියක් බවට පත් වුණා. තරඟෙන් අනතුරු විශේෂයෙන් තරඟාවලිය අතරතුරදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ජරන් ලෙහමන් පවා ප්‍රකාශ කර තිබුණේ මෙම තරඟාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කිරීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් මීට වඩා දස්කම් අතරට පැමිණිය යුතුයි කියලා. විශේෂයෙන්ම අවසන් පස්වන සහ අවසන් එක්දින තරඟයෙන් අනතුරුව තරඟාවලියේ පරාජය පිළිබඳව අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්.
Yeah, disappointing series. We've been outplayed in all five games, in every facet of the game. It's been a tough series, and hopefully some guys can learn a bit about themselves and us as a team as well. You know, it's always tough when you particularly bring three debutant bowlers to South Africa playing on these wickets. It's never easy against quality players. So hopefully those guys can learn a little bit out of this series. In regards to batting, I guess we just haven't been able to put enough partnerships together.
එවගේම දැන් අපි සූදානම් පාපන්දු ක්‍රීඩාවට අවධානය යොමු කරන්නට. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටේ තරඟයක් ලෙස ඔස්ට්‍රේලියාව සහ ජපානය පසුගියදා මෙල්බන් නුවරදී තරඟ වැදුණා. මෙම තරඟය ජයපරදුමෙන් තොරව ගෝල 1-1 ලෙස ජයපරදුමෙන් තොරව නිමාවට පත් වුණේ. විශේෂයෙන්ම මීළඟ තරඟවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණ අත්කර ගැනීම ඉතාමත් සුවිශේෂී කාරණයක් බවට පත් වුණා. 2018 වසරේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට. ඒ සමගින් අද්දිනේ ක්‍රීඩා පිටියේ තතු විත්ති නිමාවට පත් කරන්නට අපි සූදානම්. එළබෙන සතියේදී තමයිමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති සමගින්.
SBS
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 Radio.